නමෝතස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්. මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ වර්තමාන මොහොත තුල සිත පීඩා සීය පවත්වමින් සෝතාපන්න භාවයට පත් වෙන්නේ කෙසේද? වර්තමාන මොහොතක් තුල සීය පවත්වීම පිළිබඳව අද ලෝකේ අනන්ත අප්‍රමාණ මතිමතාන්තර පවතිනවා. වර්තමානයේ කුමක්ද, අතීතයේ කුමක්ද, අනාගතයේ කුමක්ද කියලා කල්පනා කරලා මානසිකව ලෙඩවෙච්ච කට්ටිය අද අනන්තයි. මොකද්ද ප්‍රශ්නේ? මේ පේන්නේ මට මේ අතීතයෙන්ද, එහෙම නැත්නම් අනාගතයෙන්ද? ඇත්තටම මටද පේන්නේ, නැත්නම් පේන දේ මම දකින්නවද? මොකද්ද මේ තියෙන ප්‍රශ්නේ කියන මේ වගේ මානසික විකෘතිභාවයන් අනන්ත අපේ සිත තුළ පවතිනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනාවේ සඳහන් කරනවා වර්තමාන මොහොත තුළ මානිනී සීය පවත්වන්න කියලා. මධ්‍යම ප්‍රතිපදාන යෝගෝ හන්තා කියලා භාග්‍යවතුන් වහන්සේ එකක් දේශනා කරනවා. හේතුව හන්ත දෙකක් තිබුණත් අනිවාර්යම මධ්‍යස්ථ ප්‍රතිපදාවක් තියෙනවා අය. එහෙනම් දන්සප්පවතුන් සූත්‍රය තුළ තමයි මේකට උත්තරේ තියෙන්නේ. මොකද්ද භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන අත්තකිලමතාන යෝගය කියලා එකක් තියෙනවා, හාමසුකල්ලිකාන යෝගය කියලා එකක් තියෙනවා. ඒ දෙකෙන් නිදහස් වෙච්ච කට්ටියට මධ්‍යම ප්‍රතිපදාන යෝගය කියලා අන්තයකුත් තියෙනවා. එහෙනම් මේ මධ්‍යම ප්‍රතිපදාන යෝගයේ අන්තය කියලා කියන මේ අන්තය කොයිද තියෙන්නේ? දුකටත් අයිති නැත්තම්, සැපටත් අයිති නැත්තම් මෙයාට ඉන්න තැනක් තියෙනවද? අටලෝ ධාම තුල අනිවාර්යම එක්ක දුකේට අවෙන්න ඕනේ, සැපේට අවෙන්න ඕනේ. මේ දෙක තුලම එයා නැත්තම් එයා ඉන්නේ කොයිද කියලා ඇහුවාම එයා ඉන්නේ වර්තමානයේ තුල. එහෙනම් එයා ඉන්නේ මධ්‍යස්ථ ප්‍රතිපදානුව තුල නම් ඒක නිර්මාණය වෙච්ච ධර්මතාවය මොකද්ද කියලා බලනකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා අත්තකිල මතාන් යෝගය කියලා කියන්නේ දුක කියන අන්තය. කාමසුකල්ලිකාන යෝගය කියලා කියන්නේ සැප කියන අන්තය. මධ්‍යස්ථ ප්‍රතිපදාව මේ අන්ත දෙක තුලම පවතිනවා. දුක දැනගෙන වින්දාම ඒ අත්තකිල මතාන යෝගයම මධ්‍යම ප්‍රතිපදාව බවට පත් වෙනවා. සැප බව දැනගෙන ඒ සැප වින්දාම ඒ සැප කියන කාමසුකල්ලිකාන යෝගයම එයාට මධ්‍යම ප්‍රතිපදාන යෝගෝ අන්ත බවට පත් වෙනවා. එහෙනම් අපි නොදැනුවත්ව සැප වින්දාම කාමසුකල්ලිකාන යෝගයට අපි අන්තයි. නොදැන අපි දුක් විඳාම අපි අත්තකල මතාන යෝගයකින්කට අන්තයි. එහෙනම් මේ අන්තය තීරණය වෙන්නේ අපගේ සීය මත. සීය ඇත්තන් අන්තය නිදාස් වෙනවා, සීය නැත්තන් අන්තය නතර වෙනවා. එහෙම නැත්තන් අන්ත ගාමි බවට පත් වෙනවා. එහෙනම් මේ ලෝකයේ සැප විඳින අය අනේ මේක සැපවත්, මේක බොහොම රසවත්, මේක ගොඩාක් මීරි, මේක ලස්සනයි, මේක ස්පර්ශනීයයි කියන මේ පංචකාම ලෝකයේ තුල තමන් මේ කාමයේ විතරක් විඳිනවා නම්, කාමයේ විතරක් දකිනවා නම් අන්න ඒ කියන සියලුම දෙනා කාමසුකල්ලිකාන යෝගයට අන්තගාමි වෙලා අනේ මේ සංසාරයේ දුකයි, ඉපදීම දුකයි, රස්සාව දුකයි, අමුදරුව දුකයි, රස්සාවෙන් අපි අම්බ කරන මුදලත් දුකයි, මේ හැම දේ තුළම දුකයි දුකයි කියලා දකිනවනම් ඉරත් දුකයි, හඳත් දුකයි, නාන එකත් දුකයි, නාන් නැතුව දාඩිය පෙරාගෙන ඉන්න එකත් දුකයි, හැම දේම එයා දුකක් වශයෙන් දකිනවනම් දුක විතරම එයා විඳින්නේ. ඒ කියන්නේ එයා අත්තකිල මතාන යෝගයට අන්තගාමි වෙලා. එහෙනම් මම මේ දුක කියන අන්තය තුල ඉන්නවා, මම මේ දුක කියන එක තමයි මේ විඳින්නේ, සැප කියන එකක් තියෙනවා, ඒකට සාපේක්ෂව මම දුක් විඳිනවායි කියලා දැනගෙන වින්දාම එයා ඒ අත්තකිල මතාන යෝගයේ කියන දුක තුලින්ම එයා මධ්‍යම ප්‍රතිපදාවට පත් වෙනවා. සැප විඳින කට්ටිය ඒ සැප දකින් නැතුව දුකට සාපේක්ෂවයි මේ සැප විඳින්නේ. ඒ සැප මම විඳින්නේ අර දුක කියන එක පවතින නිසා. එහෙනම් මේ ලෝකේ හැම තැනම සැපයි දුකයි තියෙනවා. මම මේ දුක විඳිනවා, විඳින බව දැනගෙන එයා ඒ අන්තය තුල ඉන්නවා නම් එයා ඇත්තටම කාමසුකල්ලිකාන යෝගයේ නෙමෙයි ඉන්නේ. ඒ කාමසුකල්ලිකාන යෝගයේ තුලින් මධ්‍යම ප්‍රතිපදාවේ තමයි පවතින්නේ. මේකට හොඳම උදාහරණය තමයි අපි මේ ලෝකේ ජීවත් වෙන හැම මොහොතක් ගානේ අන්තයක් අපට ඕනේ, තවත් අන්තයක් අඳුනා ගන්න. අන්තයක් නැතුව අපට අන්තයක් අඳුනා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? එහෙනම් මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්න ඕනේ කියලා අපි හොයනවා හොයනවා කවදාවත් මධ්‍යම ප්‍රතිපදාවක් මේ ලෝකේ අපට පෙන්වන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අන්ත දෙක පෙන්වන්න පුළුවන්. සන්තෝෂයෙන් ඉනා වෙන කට්ටියදී ආ පෙන්නලා ඕං කාම සුකල්ලිකාණ යෝගය. දුක් විඳලා හඬලා වැළපෙලා බොහොම අසරණ වෙච්ච කට්ටිය පෙන්නලා කියනවා මෙන්න ඕං අත්තකල මතාන යෝගය. එහෙනම් කාමසුකල්ලිකාන යෝගියත් අපි හඳුරනවා, අත්තකල මතාන යෝගියත් අපි හඳුරනවා. මධ්‍යම ප්‍රතිපදාව පෙන්වන්න ක්‍රමයක් නැහැ නේද? එහෙනම් මධ්‍යස්ථය කියලා කියන එක පවතින්නේ, මධ්‍යම ප්‍රතිපදාව පවතින්නේ ඒ අන්ත දෙක දැනගෙන හිටියාම. එහෙනම් වර්තමානයේ කියලා කියන්නේ මේ අතීතය අනාගතය කියන අන්ත දෙක නිසා ඇතිවෙච්ච එකක් නෙමෙයිද? අතීතයේ දැනගෙන හිටියාම ඒ අතීතය වර්තමානයේ බවට පත් වෙනවා. අනාගතය දැනගෙන හිටියාම ඒ අනාගතයත් වර්තමානයේ බවට පත් වෙනවා. මේක සරල ධර්මතාවයක්. තථාගතයන් වහන්සේලා සර්වඥතා ඥාණයෙන් තේරුම් අරගෙන දේශනා කරපු ධර්මපදයක්. මේක සෝතාපන්න ඵලයට තියෙන එකම ක්‍රමවේදය. ඒ නිසා තමයි අර සෝතාපන්න වෙන්න පුළුවන් ක්‍රම 10ක් තියෙනවා. ඒකෙන් විශේෂ ක්‍රමයක් මේක. මධ්‍යම ප්‍රතිපදාව එහෙම නැත්නම් වර්තමානයේ සිත පීඨවල 100න් ඉඳලා සෝතාපන්න වෙන ක්‍රමවේදය. එහෙනම් අපිට මේ වර්තමානයේ සිත පීඨවන්න බැරුව දැන් අපි අනන්ත අප්‍රමාණ ප්‍රශ්න රාශියකට පැටලිලා. දැන් අපල ප්‍රශ්නයක් තියෙනවා, මම දැක්කා. දැක්ක ගමන් ඒක අතීතයට ගියානේ. හරියටම හරි ඒක තමයි නියත මිත්‍යා දෘෂ්ටිය. අනේ ස්වාමීන් වහන්සේ මට හැවුණා. හැවුණ බව දැනගත්තා. දැනගන්නකොට හාලා ඉවරයි, හැයිලා ඉවරයි. දැන් ඒක අතීතයනේ, ඒක වර්තමානයේ වෙන්න කොහමද? ඒක තමයි කවදාවත් බුදුවරුන්ට ගලවන්න බැරි නියත දෘෂ්ටිය. ඒකාන්ත වශයෙන්ම අපායට යන්න තරම් එක බරපතලයි. දේවදත්තටත් ඔයගේ නියත දෘෂ්ටි අනන්ත අප්‍රමාණ තිබුණා. එකක් තමයි බුදුවරයෙක් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඉන්නකොට තවත් කෙනෙකුට බුදුවරයෙක් වෙන්න බෑ කියලා, තවත් බුදුවරයෙකුට පාළ වෙන්න බෑ කියන එක පරම සත්‍ය. මේක තමයි නියත සම්මාදිට්ඨිය. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය පවතින කාලේ තවත් බුදුවරයෙක් පාළ වෙන්නේ නැහැ. හැබැයි යාට තිබුණා නියත මිත්‍යා දෘෂ්ටියක්. එහෙම වෙන්න බෑ. අනිවාර්යෙන් පාළ වෙන්න පුළුවන්. බුදුවරයෙක් ඉන්න තාක්කල් පාළ වෙන්න. හැබැයි බුදුවරයා පිරිනිවන් පෑවොත්, බලාකාරයෙන් අපෝවා කෙරෙව්වොත්, එහෙනම් තවත් කෙනෙක් පාළ වෙන්න පුළුවන්. ශාසනය ඉතුරු කටයුතු කරන්න බුදුවරයෙක් එපාය. බුදුවරේ පාළ වෙන්න එපාය. එහෙනම් බුදුවරයෙක්ගේ සම්පූර්ණ ආයුෂ කාලය අවුරුදු 80යි 65න් බලාත්කාරයෙන් පිරිනිවන් පෑවුවොත් දැන් ප්‍රශ්නයක් තියෙනවා. අවුරුදු 15 බුදුහාමුදුරුවෝ ඉඳලා කරන දෙයට තවත් බුදුවරයෙක් කිස්සේ නිර්මාණය කරනවා. ඒ බුදුවරයා අර අවුරුදු 15 කතන්දරේ සම්පූර්ණ කරනවා. එහෙනම් බුදුවරයා විශ්වයෙන් අයින් කෙරුවොත්, එයාගේ මේ භවගාමිත්වයෙන් අයින් කෙරුවොත් මට බුදු වෙන්න පුළුවන් කියලා නියත මිත්‍යා දෘෂ්ටියක් උපාදානය වුණා. ඒ නිසා පොළොව පලාගෙන ගියා. බුදුවරයෙක් මේ ලෝකයේ කිසිම කෙනෙකුට ඝාතනය කරන්න බෑ. බුදුවරේ ඝාතනය කරන්න පුළුවන් කියලා නියත මිත්‍යා දෘෂ්ටියක් එයා තුළ තිබුණා. මේ වගේ අනන්ත ප්‍රමාණ නියත දෘෂ්ටි වලින් තමයි හදත් දේවදත්ත තෙරුන් වහන්සේ ඒකින නිරේත වෙලා දුක් විඳින්නේ. දැන් අපටත් මේකින නිර්වාණ ධර්මයක් මිත්‍යා දෘෂ්ටියක් වෙලා නේද? මේ මිත්‍යා දෘෂ්ටිය දැන් අපට ක්‍රමානුකූලව නියත මිත්‍යා දෘෂ්ටිය කරා ගමන් කරනවා නේද? දැන් මේ දකින දේවල් ඔක්කොම අපි මේ ප්‍රත්‍යක්ෂ කරගන්නවා. මේක අතීතයක් අනිම නැත්නම් අනාගතයක් කියලා. වර්තමානේ අපි විශ්වාස කරන්නේ නැහැ. මේක වර්තමානේ කියලා ඒක තුළ දැඩි විශ්වාසයක් තියෙනවා. මේ දකින වර්තමානේ ඇත්තටම අනාගතයක් නැත්නම් අතීතයක් කියලා දැඩි ලෙස විශ්වාස කරනවා. දැන් මේ කියන මේ මිත්‍යා දෘෂ්ටිය නියතයට දැන් ගමන් කරනවා නේද ක්‍රමානුකූලව? දැන් අපට ආර්ය අෂ්ටාංග මාර්ගය මේකට සම්බන්ධ කරන්න සිද්ධ වෙනවා. හේතුව ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් විතරයි මේකේන මිත්‍යා දෘෂ්ටිය ගලවන්න පුළුවන්. සම්මාව කියලා කියන්නේ දිට්ටි දිට්ටිමත්ත්වය නේද? දැක්කා දැක්කා පමණයි කියලා කියනවා නම් දැන් බුදුහාඳුර මෙතන කියන්නේ වර්තමානයේ ඉන්න කියලා නෙමෙයිද? ඒක වඩලා රාහත් වෙච්ච එකට සාක්ෂියක් තියෙනවා. ඒක තමයි දාරුකිරිය මාරාතන් වහන්සේ. එහෙනම් දැක්කා දැක්කා පමණයි තුල වර්තමානයේ තිබුණ නිසා නේද රාත්තුනේ? එහෙනම් මම කොහොමද කියන්නේ මේක වර්තමානයේ නෙමෙයි අතීතය, මේක අනාගතය කියලා? එහෙනම් දැන් ඒකේන මිත්‍යාව නේද මන් තුල බබලෙන්නේ? එදා දාරුකීරිය මහරහතන් වහන්සේ දැකපෝ ඒකින වර්තමානයේ මම දැන් අතීතයේ කරලා ඒකින වර්තමානයේ රාත්‍ත්‍ය උත්තමයන් වහන්සේ වඩපු ධර්මතාවය මං අනාගතයේ කරලා ඒ කියන්නේ මම හින්නේ සම්මාවේ නෙමෙයි මිත්‍යාවේ. තථාගතයන් වහන්සේලා මේ ලෝකෙද බොරු කියන්නේ නැහැ. හේතුව මේ ලෝකේ පරම සත්‍ය දන්න එකම එක සර්වඥතා ඥානයේ උන්වහන්සේගේ විඥාණය. එහෙනම් උන්වහන්සේ කියනවා නම් මානනීය වර්තමාන මොහොත තුළ සිය පවත්වන්න කියලා. එහෙනම් වර්තමානය තියෙන බවට උන්වහන්සේම සාක්ෂි දරනවා නම් මම කවුද ඒ වර්තමානයේ අතීතය කරන්න අනාගතය කරන්න ඒ මේකක් වර්තමානය කියලා ලෝකේ නැහැ කියලා කියන්න මම සම්මා සම්බුද්ධත්වයට වඩා ඉහළ ඥානයකට පත් වෙන්න එපාය. බුදුවරුන්ට වඩා අවබෝධයෙන් වැඩි වෙන්න පාය. එහෙම ධර්මයක් මේ ලෝකෙට ඉදිරිපත් කරන්න. එහෙනම් මොකද්ද මේ දකින දේ තුල තියෙන වර්තමානය කියලා කියන්නේ? දකින දේ තුල නෙමෙයි වර්තමානය තිබුණේ, දැක්ක දේ තුල. බලන්න අපේ වර්තමානය අපි පටලගත් ඇති. දැකපු දේ තුල වර්තමානයක් නෑ. ඒක දැකපු දේ කියලා කියන මතකයක් විතරයි. දැක්ක දේ වර්තමානය. දැක්ක අන්න වර්තමානය. දැක්ක දේ මතක තියාගෙන ඉතියාම ඒක අතීතය. එහෙනම් මම මේ දකින හැම දෙයක්ම මම මේ දකින්නේ මගේ වර්තමානය. මම මේ දේවල් හාගත්තයි කියන්නේ ඒ කියන්නේ අතීතය. එහෙනම් මේක ඇයෙනවා කියලා කියන්නේ ඒ ඇයෙන හැම වචනයක් ගානේ මම ඉන්නේ වර්තමානයේ. හැයෙනවා කියන්නෙම එයා වර්තමානයේ ඉන්නවා. පේනවා කියන්නෙම වර්තමානයේ ඉන්නවා. දැනෙනවා කියන්නෙම වර්තමානයේ ඉන්නවා. හැඟෙනවා කියන්නෙම වර්තමානයේ ඉන්නවා. සිතනවායි කියන්නෙම වර්තමානයේ ඉන්නවා. අනේ පින්වත් ස්වාමීනි, ඊයේ මට මේ මේකක් හිතුණා. මේ වෙලාවේ මේ බණ ආගෙන ඉන්නකොට මට මේ මේකක් හිතුණායි කියලා කියනවා නම් ඒ ඉතිච්ඡ දේ කියන්නේ ඉතලා ඉවර වෙලා නේද? මම මේම දැක්කයි කියලා කියන්නේ දැකලා ඉවර වෙලා නේද? මේම දැන් මට ඇහුණයි කියලා කියන්නේ ආලා ඉවර වෙලා නේද? එහෙනම් ඒ ධර්මයේ දැන් මෙතන ගැලපෙනවා. මේ කියන කාරණාව අතීතයම්. හැබැයි ඇයිච්චදේ තියෙනවා. ඒ ඇයෙනකොට අපි හිටියේ කොයිද කියලා බැලුවාම ඒ ඇයෙනකොට අපි හිටියේ වර්තමානයේ තුල. හැයෙන එක කවදාවත් අතීතයෙන් ආන්නත් බෑ, අනාගතයෙන් ආන්නත් බෑ. ඇයි අතීතයෙන් ආන්න නම් ඇයෙන්න කලින් එක කියලා තියෙන්න ඕනේ. හැයෙන ගමන් කොහමද කියලා ඉවර කරන්නේ. ඒක කියලා ඉවර වෙනකන් ඉන්න ඕනේ. ඒක තුල අතීතය නිර්මාණය වෙන්න. දැකලා ඉවර වෙන්න ඕනේ. ඒ දැකපු දේ ඒකින දිට්ඨිය අනිවාර්යෙම අතීතයක් බවට පත් වෙන්න. එහෙනම් දකිමින් පවතිනවා නම් ඒක තාම දැකලා ඉවර නැත්නම් තාම ඇසෙනවා නම් තාම ඇසිලා ඉවර නැත්නම් එහෙනම් පවතින දෙයක් අතීතයට යන්නේ නැත්නම් ඒක තාම ඉවර නැති නිසා ඒ ගැන තාම සංකල්පයක් අනාගතයට දෙන්නත් බැරි නම් ඒ කාන්ත වශයෙන්ම හැයෙන දේ පවතින්නේ වර්තමානයේ තුල නේද? මෙන්න මේ වර්තමානයේ තමයි දාරුකීරිය මහරහතන් වහන්සේ දික්ටි දික්ටි මැත්තේ සුත සුත මැත්තේ කියලා ප්‍රත්‍යක්ෂ කළේ. මහණෙනි වර්තමාන මොහොත තුල සිය පවතන කියලා කිව්වේ මෙන්න මේ කියන වර්තමානයේ තුල. එහෙනම් අපි මේ දකින හැම දෙයක් තුළම අපි දැකලා තියෙන වර්තමානය. හැබැයි අපි දැක්කට පස්සේ අපිට හිතෙනවා මේක මම දැක්කයි කියලා කියනවා. දැන් මේක දැකලා ඉවරනේ. එහෙනම් අපි දැන් අතීතයට ගියානේ. මේක දැක්කයි කියලා කල්පනා කරනවා. දැන් අනාගතයට ගියානේ. හරි, මම මේ අතීතයේ මෙනෙහි කරන ගමන් අතීතයේ ඉන්නවයි කියලා කියනවා නම් ඒක වැරද්දක් නෑ. හැබැයි අතීතයේ තමයි මම මේක දැක්කේ කියලා කියන ඒ දැකපු කාරණාව දැකපු මොහොතේ හිටියේ කොහෙද? දැකලා ඉවර වෙන්නේ නැත්තම් කොහමද අතීතයක් ඇදෙන්නේ? දකින මොහොතේ අපි ඉන්නේ වර්තමානයේ. අන්න ඒ වර්තමානයේ රැඳෙන්න කියලා කියන්නේ. දැක දකින මොහොතේදී ඒක පෙනෙන මොහොතේදී වර්තමානයේ රැඳිලා ඒක දැක්කට පස්සේ මේම දෙයක් දැක්කාය, මේම දෙයක් පෙනුණාය, අසුවල් කාලේ ආවල් තැන මේම දෙයක් මම දැක්කාය කියලා කියනවා නම් දැන් එයා වර්තමානයේ නෙමෙයි ඉන්නේ, අතීතයේ මතකයේ තුල ඉන්නේ. එහෙනම් එයාට කර්ම හැදෙනවා. ඒ කියන්නේ යා අත්තකිලමතාන යෝගයේ කාමසුකල්ලිකාන යෝගයේ කියන ඒ අන්ත දෙකෙන් එකකට ඒ අන්තගාමි වෙනවා. ඒ කාන්ත වශයෙන්ම ජාති ජරා භව දුක්ඛ දෝමනස් හැදෙනවා. එයා ඉපදෙනවා. එයා භවගාමි. පැය භාගයයි තියන්නේ දාරුකිරිය කියන ඒ ශ්‍රාවකයා මිය පරලොව යන්න භාග්‍යතුන් වහන්සේ දකිනවා දාරුකිරිය මහරහතන් වහන්සේ බවක් මව නමකට බවට පත් කරලා පිරිනිවන් පාවන්න තියන්නේ පැය භාගයකගේ පොඩි කාලයක්. එහෙනම් මේ පුංචි කාලය තුළ මොකද දෙන්න තියෙන එකම දේ කර්මය එක පැයට නවත්තන එක, කර්මය ඉටු පැයට නතර කරලා දාන එක. ඒකට දෙන්න තියෙන හොඳම දේ තමයි අතීතයත් අනාගතයත් නවත්තලා වර්තමානයේ තැම්පත් කළාම සියලුම කර්ම දැන් අතීතයේ කර්ම පරිසම් දෙන්නේ කාටද? මම අතීතයේ හිටියොත් නේද? සොල්දාදුවට වෙඩි තියන්නේ ඇයි? තවත් සොල්දාදුවෙක් දකිනවා මෑ සොල්දාදුවෙක් කියලා. හැබැයි සාමාන්‍ය මාජන ජනතාවගේ හැඳුම දැක්කා වෙඩි තියන්නේ. ඒත් එයා දන්නවා මෑ යුද්ධට ආපු කෙනෙක් නෙමෙයි. ධර්මාසනේ පණවන්නේ භික්ෂුවකට නෙමෙයිද? ශ්‍රමණයකට නෙමෙයිද? ගිහියෙකුට ධර්මාසනයක් පණවන්නේ? හේතුව ධර්මාසනය කියන්නේම ධර්මයේ ඇසිරෙන්නා. එහෙනම් ගිහියෙකුට පණවන්නේ උපාසක ආසනය. එහෙනම් පැවිද්දෙකුට තමයි ධර්මාසනය පණවන්නේ. හේතුව කිසිම ඒ ධර්මාසනයක ගිහියෙක් වාඩි වෙලා නැහැ ජේතවනාරාමේ. අපි දන්නවා අනේ පිඩිසිරිතුමා සෝවාන් වෙලා හිටියා, විසාකාව සෝවාන් වෙලා හිටියා. ඇයි ඒගොල්ලෝ සෝතාපන්න භාවයට ප්‍රත්‍යක්ෂ කරපු ධර්මයක් නැද්ද? ඇයි ඒ ධර්මාසනය ඒ කට්ටියට දුන්නේ නැත්තේ? ඒවලොත් මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කළා නම් මේ ධර්මාසනය ඉන්නේ නැහැ. ඒ කට්ටියට දුන්නේ උපාසක ආසනය. යම්කිසි උපාසකේ ධර්මාසනේ වාඩි වෙච්ච ගමන් අර ධර්මාසනේ කියන නම ඉබේම විශ්ව නීතිය විසින් ඒක උපාසක ආසනයක් වශයෙන් පරිවර්තනය වෙනවා. ඒක තුල ධර්මාසනයක් පවතින්නේ නැහැ. පැවිද්දෙක් ඉඳගත්තාම තමයි, වැඩ හිටියාම තමයි ඒ උපාසක ආසනේ නැවත ධර්මාසනයක් බවට පත් වෙන්නේ. ධර්මය කියලා කියන්නේ බුද්ධ ධම්ම සංඝ. සංඝ කියලා කියන්නේ සිවුණා පිරිස. නමුත් අර සිවුණා පිරිසේ උපාසක උපාසිකාවන් අයිති වෙන්නේ සම්පූර්ණ උපාසක පිරිසට නිසා ඒගොල්ලන්ට පැවිදි දෙයක් දෙන්න බෑ. සාංගික දේවල් හැම දෙයක්ම සිවුණා පිරිසට අයිති නම් සිවුරු පිරික හැම එකක් මේගොල්ලන්ට පරිභෝජනය කරන්න පුළුවන් නම් උපාසක කට්ටියට ගෙදර දරුවා හදාගෙන සිවුරු පිරික පරිභෝජනය කරන්න පුළුවන්නේ, දෙපොඩ සිවුර කරේ දාගෙන යන්න පුළුවන්නේ, පාත්‍රයෙන් ගෑම කන්න පුළුවන්නේ. ඇයි සිවුණා පිරිසම සංඝනම් උපාසක උපාසිකාව සංඝනම් ඒ කට්ටියට දේවල් වල පාත්‍රයෙන් කන්න පුළුවන්, සිවුරු ඇඳගෙන ගිහි ගෙවල් වල දරුවා හදන්න පුළුවන්, තමන්ගේ රස්සාවට කාර්යාලයට සිවුරු පරෝගෙන යන්න පුළුවන්. ඇයි අටපිරිකර සිවුණා පිරිසට අයිති නම් සිවුණා පිරිසට නම් සිව්පස්සේ අයිති. ඒකින උපාසක උපාසිකාවන්ට මේකේ නම දෙයක්ම අයිති නේද? එහෙනම් ඒකින දේවල් උපාසක උපාසිකාවන්ට අයිති නෑ කියලා කියන්නේ සංඝ විනයට අනුව සාංගික දේවල් අයිති නෑ කියලා කියන්නේ. ඒ කට්ටිය සංඝ නම් ඒ කට්ටිය සිවුණා පිරිස නම් ඇයි උපෝසථාගාරයට යන්න බැරි? උපසම්පදා සීමා මාලකයට යන්න බැරි? ඒකින විනය කර්මය කරන තැනට යන්න බැරි? ඒ කියන්නේ ඒගොල්ලන්ම සංඝ ඇටියට බුදුහාඳුර පිළිගත්තේත් නෑ, ඒකින ආර්යවරු පිළිගත්තේත් නෑ. ඒ නිසා තමයි ගල්නමයා සීමාවක වශයෙන් පනවලා උපාසක කට්ටිය සිවුණා පිරිස උනාට ඒ සීමාවෙන් පිටත තිබ්බේ. එහෙනම් මේ කාරණාවලින් අපිට ඔප්පු වෙනවා ඒ කට්ටිය සිවුණා පිරිස උනාට සීමා සහිත සිවුණා පිරිස, ඒ කට්ටිය සංඝ උනාට සීමා සහිත සංඝ පිරිස. එනා මේ ලෝකේ හැම දෙයක්ම අපි දකිනවා, හැම දෙයක්ම ස්පර්ශ කරනවා. ඒ හැම දෙයක් තුළින්ම අපිට සීමාවක් තියෙනවා. අපිට කියලා යම්කිසි සීමාව මාලකයක් තියෙනවා. අන්න ඒ සීමාව දකින්නට ඕනේ. දැක්ක ගමන්ම අපි වර්තමානයේ ඉන්නවා. අන්න ඒ සීමාවෙන් අපි පිටට දෙනවා. මොකද්ද පිටට දෙන්නේ? මම මේම දෙයක් දැක්කාය කියන පිටට ආවම අර කියන වර්තමානයේ දැන් අතීතයේ බවට පත් වුණා. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ දකින දේවල් හැම දෙයක් තුළම දකින මොහොතේ අපි වර්තමානයේ ඉඳලා තියෙන්නේ. ඒ වර්තමානයේ ඉඳලා තමයි අනන්ත අප්‍රමාණ ආර්යවරු සෝතාපන්න ඵලය සකෘදාගාමි අනාගාමි අරියත් කියන ඵලවලට පත් වෙලා රාත්‍රලා පිරිනිවන් පාලා තියෙන්නේ. ආර්ය ජාතිය උප්පත්තිය ලැබලා තියෙන්නේ. අදත් අපේ ජීවිතවල මේ කියන ධර්මය අපි දැක්කේ නෑ. අපි මේ දකින මොහොතේ දැකලා ඉවර වෙලා නෑ. දකින ගමන් කොහමද මේකට අතීතයක් ඇදෙන්නේ? දකින ගමන් කොහමද අනාගතයක් ඇදෙන්නේ? එහෙනම් මම මේ දකින දේ දකිනකොට මං වර්තමානයේ හිටියා. එතනින්ද මම දක්ෂ නෑ. මගේ අදක්ෂකම, මෝඩකම, ප්‍රඥා මදිකම, මගේ තියෙන අනුවණකම මම පිළිගන්නේ නෑ. මම විශාල ප්‍රඥාවෙන් කාරණාවක් ඉදිරිපත් කරනවා. මේ ලෝකයේ තියෙන්නේ අතීතයයි අනාගතයයි විතරයි. වර්තමානය නැහැ. දැක්ක ගමන් මේක අතීතයට යනවා නේ කියලා මගේ මහ විශාල ප්‍රඥාවක් ඉදිරිපත් කරනවා. හැබැයි ඒක මගේ අනුවණකම, ඒක මගේ අනාවබෝධය, ඒක මගේ වැරදි වැටීමක්. ඒක මම පවත්වාගෙන යන මන් තුල තියෙන මිත්‍යා දෘෂ්ටියක් කියන එක මම පිළිගන්නේ නැහැ. හේතුව අතීතයක් හැදෙන්න නම් අතීතයක් නිර්මාණය වෙන්න කොහොමද? ඉතිහාස කතා අරගෙන බලන්න. වළගම්බා රජුරෝ ආවල් තැන වැවක් ඇරුවා. දුටුගමුණ රජුරෝ ආවල් තැන චෛත්‍යයක් ඇදුවා. මේම කියනවා නේද? එහෙනම් හදන ගමන් ඇදුවයි කියලා අපි කියනවද? එහෙනම් හදන ගමන් වර්තමානය, දැන් ඒක අතීතය. එහෙනම් අතීතයක් නිර්මාණය වෙන්නේ අනිවාර්යයෙන්ම වර්තමානය පවතින නිසා. වර්තමානය පවතින නිසා තමයි අනාගතයක් නිර්මාණය වෙන්නේ. මේ පුංචි කාරණාව අපට වැටහිලා නැහැ නේද? වර්තමානයක් නැති තැන කවදාවත් අතීතයක් හැදෙන්නේ නැහැ. වර්තමානයක් නැති තැන අනාගතය කියන වචනයටවත් ඉඩක් නැහැ. හේතුව අනාගතය හැදෙන්න නම් වර්තමානයේ තියෙන්න ඕනේ. අතීතයේ ඉතිහාසය කියලා එකක් හැදෙන්න නම් අනිවාර්යයෙන්ම වර්තමානයේ එකක් තියෙන්න ඕනේ. ඒක පුරාණ වෙන්න ඕනේ. එතකොටයි ඉතිහාසය, එතකොටයි අපි කියන මේ පුරාණ, මේ කතන්දර ඔක්කොම නිර්මාණය වෙන්නේ. එහෙනම් මම මේ දකින හැම මොහොතක් ගානේ මම වර්තමානයේ ඉන්නවා. මේක දැනගෙන හිටියා මෙයා සෝතාපන්නයි. ඇයෙන හැම මොහොතක් ගානේ මම වර්තමානයේ ඉන්නවා. මේක දැනගෙන ආගෙන හිටියාම එයා සෝතාපන්නයි. කතා කරන හැම වචනයක් ගානේ මම වර්තමානයේ ඉන්නවා. ඒ කතා කරලා ඉවර වුණාම මැනේ කරනකොට අතීතයට ගියා. මේ දේ කියන්න බැරි වුණා අනාගතයට ගියා. එහෙනම් කතා කරන මොහොතේ ඉන්නේ වර්තමානයේ. ඒ හැම වචනයක් ගානේ එයා වර්තමානයේ ඉන්න බව දැනගත්තාම එයා සම්මාදිට්ඨියට පැමිණිච්ච සෝතාපන්න ආර්ය ශ්‍රාවකේ ඒකාන්ත වශයෙන්ම දාරුකිරිය මහරහතන් වහන්සේට එදා තේරිච්ච ධර්මය මේකින ශ්‍රාවකයාට තේරිලා එයාත් ඒ දාරුකිරියගේ ඒකින මාර්ගයට පැමිණිලා දැනෙනදී දැනෙන මොහොතේ අපිට කියන වර්තමානයේ තුල තමයි ඉන්නේ. දැනෙන බව දැනෙනකොට වර්තමානයේ ඉන්නවා. ඒ වර්තමානයේ මෙයා පවතිනවා නම් එයා සම්මාදිට්ඨියටපත් වෙලා ඉවරයි. හැඟෙනදී හැඟෙනකොට එයා අනිවාර්යම වර්තමානයේ තුල ඉන්නවා. ඒ හැඟෙන බව දැනෙනකොටම එයා වර්තමානයේ ඉන්න බව දැනගත්තාම එයා සෝතාපන්න වෙලා ඉවරයි. එයා තුල ආර්ය මාර්ගය, ඒ ධර්ම ආලෝකය නිර්මාණය වෙලා ඉවරයි. එයා ඒ වර්තමානයේ දැක්කා. ඒක දකින්න යගේ ඇස් දෙක පාදවා ගත්තා. සිතන හැම සිතිවිල්ලක්ම සිතනකොට දැනගත්තා නම් එයා වර්තමානයේ පවතින්නේ. ඒ හැම සිතිවිල්ලක්ම අවෝසි කර්ම. ඒ කාන්ත වශයෙන්ම චේතනා භික්කවේ කම්මං වදාමි කියලා අපි කියනවා. හැබැයි ඒ ශ්‍රාවකයාගේ චේතනාවල් වලට අවෝසි කම්මං වදාමි කියලා එකක් කියන්න වෙනවා. එහෙනම් චේතනා භික්කවේ කම්මං වදාමි මේ ආර්ය ශ්‍රාවකයාට සම්බන්ධයෙන් චේතනා භික්කවේ අවෝසි කම්මං වදාමි. හේතුව එයාටත් කර්මයක් හැදෙනවා, ඒකට ඉපදීමක් තියෙනවා. මෙයාටත් කර්මයක් හැදෙනවා, ඒක අවෝසි කර්මයක්. එහෙනම් චේතනා කවේ අවශ්‍යකම්ම වදාමි කියන තැනට අපි පත් වෙන්න ඕනේ නම් සෑම සිටවිල්ලක්ම නිර්මාණය වෙනකොට ඒක වර්තමාණයෙන් දකින්නට ඕනේ. ඒ සිටවිල්ල නිපද වෙනකොට, ඇති වෙනකොට ඒක ඇති වෙන්නේ වර්තමාණය තුල. ඒක ඇති වුණාට පස්සේ බලන්නකෝ, රාග සිටවිල්ලක් ආවා, දැන් එයා ඉන්නේ අතීතයේ. මේ සිටවිල්ල ආපු නිසා රාගය ඇවිස්සෙයිද දන්නේ නැහැ. දැන් ඉන්නේ අනාගතේ. එහෙනම් ඒ වර්තමාණයට පයින් ගාලා එයා අනාගතයක් අදා ගන්නවා, එයා අතීතයක් අදා ගන්නවා, එයා වර්තමාණය නිතරම කෙලසලා එයා පුරුදු පුහුණු ලබනවා. අනාගතේ ඉන්න, අතීතේ ඉන්න. එහෙනම් මේ ශ්‍රාවකයා නිතරම ඉන්නේ කොහෙද? වර්තමාන ලෝකේ ඉන්නේ, වර්තමාන මොහොත තුල ඉන්නේ. එයාගේ සෝවාන් ඵලයට නිතරම ප්‍රතික්ෂේප කර කර එයා විසින් උවමනාවෙන් එයා අතීතයක් අදාගෙන නඩත්තු කරනවා. එයා විසින් උවමනාවෙන් අනාගතයක් අදාගෙන නඩත්තු කරනවා. මේ සිටිවිල්ල දැනෙන මොහොතේ තිබිච්ච වර්තමානය පයින් ගන්නවා. ඒක බිම දාලා පාගනවා. ඒ වර්තමාන කවදාවත් ස්පර්ශ කරන්නේ නැහැ. එයා දාරුකීරිය වෙන්න කැමති නැහැ. එයා අඟුලිමාල වෙන්න කැමති නැහැ. එයා පටාචාරි වෙන්න කැමති නැහැ. එයා තථාගතයන් වහන්සේගේ ශාසනය ආර්ය උත්තමයෙක් වෙන්න කැමති නැහැ. එහෙනම් මේ වගේ දුර්වලකම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ තියෙනවා. වර්තමාන මොහොත තුල සිත පීඩා සිය පවත්තලා සෝතාපන්න වෙන්නේ කොහමද? ආර්ය ජාතිය ඉපදෙන්නේ කොහමද කියන කාරණාව මෙච්චර කාලයක් අපි දැනගෙන හිටියේ නැහැ. ඒ ධර්මය අපට තේරුනේ නැහැ. එහෙනම් දැන් අපි මේ කමඨාන වඩනවා, මේ මොහොතේ ඉඳලා වඩනවා. ඊගලඟ විනාඩි පහ මගේ ආර්ය ජාතිය උප්පත්තිය, අද දවස තමයි මගේ පුතේජන ලෝකයේ අවසාන දවස. එච දවස වෙනකොටම රාත් වෙනවා. ඒ කාන්ත වශයෙන්ම රාත් බෝධියෙන් මේ සම්බුද්ධ ශාසනයේ හරියත් උත්තමයක වශයෙන්ම වැඩ ඉන්නවා. එහෙනම් ඒකට මම මොනවද කරන්නේ? පේන හැම රූපයක්ම කාපාට වේවා, නිල් පාට වේවා, රතු පාට වේවා, මොන රූපයේ පෙනුනාද, මොන වර්ණයේ පෙනුනාද, ඒ දකින දේ, පේන දේ වර්තමානය. අන්න ඒ වර්තමානයේ පවතින ඇයිනම ශබ්දයක්ම ඇයිනකොට මම වර්තමානයේ පවතිනවා. අන්න ඒ වර්තමානයේ සිත පීඨවලා ඒක ශ්‍රවණය කරන්න. ඒකාන්ත වශයෙන්ම කර්මයක් ඇදෙන්නේ නැහැ. වර්තමානයේ සිත පීඨෝපෝ ආර්ය ජාතියේ ඉපදෙනවා. කතා කරන හැම මොහොතේ අර උපමාව ගන්නවා. ආවල් ජාතක කතාවතාව විනාඩි පහකින් මේකට අමුණනවා. ආවල් අටුකාව අටුවාව මේකට කොක්කක් දාලා අමුණනවා. තව පැයක් විතර බණ කියන්න තියෙනවා. හේතුව පැය දෙකක් කියන්නයි ආරාධනාව. එහෙනම් මේක ඉවර උනත් අර උපමාව තර කතාව තරගෙන මේක තමුණනවායි කියලා බණ කියාගෙන ඉදී කල්පනා කරනවා නම් එයා ඉන්නේ අනාගතේ නෙමෙයිද? ආවල් කාලේ මේම වුණා, ආවල් කාලේ මේම වුණා, ආවල් දවසේ මේම දැනුණා. දැන් මේ දේශකයන් වහන්සේ වර්තමානයේ බණ කියන දේශකයන් වහන්සේ සම්පූර්ණ වැඩ ඉන්නේ අතීතයේ නෙමෙයිද? එහෙනම් දැන් මේ කියන වචනය තුල එයා රැඳෙනවා නම් ඒ මිනිසුගේ කුසලයට අනුව අදහස් පහළ වෙයි. එනේන අදහස් ඒ විදිහටම කියලා දානවා. ඒක අපේ එකක් නෙමෙයි. ඒ මිනිසුන්ට තියෙන කර්මයට අනුව අදහස් පහළ වෙනවා. ඒ අදහස් ඒ විදිහටම කියනවා. ඒ කියන්නේ ඒ දේශකයන් වහන්සේ වර්තමානයේ ඉන්න කෙනා, එයා ආර්ය ජාතියේ කෙනෙක්. එහෙනම් අපි වර්තමානයේ තුල ඉන්නවා කියලා දැනගන්නේ ඒ මොහොතට ඇති වෙන හදාස තුල පවතිනවා. ඒ මොහොතේ කතා කරන වචනය තුල පවතිනවා. ඒ මොහොතේ දකින දේ තුල පවතිනවා. දැන් හැයෙන්නේ මොනවද? ඒක තුල පවතිනවා. දැනෙන්නේ හැඟෙන්නේ මොනවද? ඒක තුල පවතිනවා. එහෙනම් පේන හැම දෙයක්ම වර්තමානයේ තමයි පේන්නේ. හැබැයි පේන බව දැනගත්තාම එයා අර වර්තමානයේ පයින් ගාලා අතීතයට ගියා. ඒක එයාගේ තියෙන දුර්වලකමං, මෝඩකමං, ප්‍රඥාවේ මදිකමං. හැයින හැම මොහොතක් ගන්න එයා වර්තමානයේ තමයි ඉන්නේ. මේම දේවල් ලැබුණා. අසුවලා කියනවා මම මේක ඉමින්සරේ ආගත්තා. දැන් එයා ඒ වර්තමානයේ පයින් ගාලා අතීතයක් අදාගෙන නඩත්තු කරනවා, අනාගතයක් අදාගන්න දඟලනවා. එහෙනම් සෑම මොහොතක් ගන්න සෑම සත්වයක්ම වර්තමානයේ ඉන්නවා. ඒක කිසිම කෙනෙක් දන්නේ නැහැ. තථාගතයන් වහන්සේ තමයි සම්මා සම්බුද්ධ ඥානයෙන් මේක දැකලා දේශනා කරනවා. සියෙන් ඉන්න වර්තමාන මොහොත මත සිය පීඨවල සියෙන් ඉන්න මානනීය වර්තමාන මොහොත තුළ සියෙන් ඉන්න මේ අදාසලි බුදුහාමුදුර දේශනා කරන්නේ දකින හැම දෙයක්ම සියෙන් ඉන්නවා නම් ඒ හැම එකක්ම වර්තමානය, හැයින හැම එකක්ම සියෙන් ආනවා නම් ඒ හැම එකක්ම වර්තමානය, කතා කරන හැම එකක්ම සියෙන් කතා කරනවා නම් ඒ හැම එකක්ම වර්තමානය, හැසිරෙන හැම මොහොතක් ගන්න සියෙන් හැසිරෙනවා නම් ඒ හැම එකක්ම වර්තමානය, සිතන හැම මොහොතක් ගන්නෙම අපි සියෙන් සිතන නම් ඒ හැම එකක්ම වර්තමානය. පේන හැම දෙයක්ම වර්තමානයෙන් තමයි පේන්නේ. අතීතය අනාගතය හදන්න නැතුව ඉතියාම ඇති. පැහෙන හැම එකක්ම වර්තමානයෙන් තමයි ඇයෙන්නේ. අතීතයක් අනාගතයක් අපි වමනාවෙන් අදා ගන්න නැතුව ඉතියාම ඇති. දැනෙන හැම එකක්ම වර්තමානයෙන් තමයි දැනෙන්නේ. අනාගතයක් අතීතයක් හදන්න නැතුව ඉතියාම ඇති. හැඟෙන හැම එකක්ම වර්තමානයෙන් තමයි හැඟෙන්නේ. අතීතයක් අනාගතයක් හදන්න නැතුව ඉතියාම ඇති. හැම සිතිවිල්ලක්ම පාළ වෙන්නේ වර්තමානයේ තුල. හේතුව පාල වෙනකොට ඒ සිතුවිල්ල පාල වෙලා ඉවර නැති නිසා, තාම පාල වෙලා නැති නිසා, පාල වෙමින් පවතින නිසා ඒක අතීතේ වෙන්නෙත් නැහැ, අනාගතේ වෙන්නෙත් නැහැ. හේතුව පාල වෙන මොහොතේ සෑම සිතවිල්ලක්ම පවතින්නේ වර්තමානයේ. ඒ වර්තමාන සිතවිල්ල අපි දැනගෙන හිටියාම අපි ඒ වර්තමානයේ තුල ඉන්න ආර්ය කෙනෙක් වෙනවා. එහෙම වර්තමානයේ තුල පාල වෙන සිතවිලි වල අපි අතීතයක් අනාගතයක් අදාන්න නැතුව හිටියාම ඇති. ඒකාන්ත වශයෙන්ම මේ කමඨාන වඩනවා නම් මේ මිනිසත් භවය මෙතනින් කෙරවල වෙනවා. ඊළඟ විනාඩි 5ේදී අපේ රාත්පලය අපට හම්බ වෙනවා. ඊළඟ පැය අපි රාතන් වහන්සේ නමකට ආර්ය ජාතියට හිමිකම් කියන අවස්ථාව වෙනවා. මේ දවස තමයි අපි මේ වර්තමාන ලෝකයේ පුතුජන ස්වභාවයෙන් ජීවත් වෙන අවසාන මොහොත, අවසාන දවස. නේරාංජනා නදියේ වැලිවලට වඩා බුදුවරු පවු කරගෙන ආවේ තථාගත ගෞතමයන් වහන්සේගේ ශාසනේ මේ කියන ධර්මයේ ශ්‍රවණය කරලා තම දාරුකිරියෙක් වෙලා දාරුකිරිය මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙලා පිරිනිවන් පාන්න වෙන්නැති මෙච්චර කාලයක් සංසාරයේ පැමිණියේ. එහෙනම් මගේ නම අද ඉඳලා මේ කියන නම නෙමෙයි, මගේ නම දාරුකිරිය. මම මමත් මම දාරුකිරිය වාගේම රහත් වෙලා පිරිනිවන් පානවා. එහෙනම් දාරුකිරිය ධම්මං සරණං ගච්ඡාමි, දාරුකිරිය මහරහතන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරපෝ ඒ ධර්මයේ සරණ යනවා. පේන දේවල් හැම එකක්ම වර්තමාණයෙන් පේන්නේ. මම අතීත අනාගත අදාගෙන මම තමයි ජාති ජරා භව අදාගත්තේ. ඒක මගේ මෝඩකම, ඒක මගේ අනුවණකම, ඒ දුර්වලකම නිවැරදි කරගත්තා. ඒ අඩුපාඩුව මං අදාගත්තා. එහෙනම් පේන හැම දෙයක්ම වර්තමානයේ, ඒ වර්තමානයේ ඉන්න මම දක්ෂ වෙනවා. ඇයින හැම එකක්ම වර්තමානය. ඒ ඇයින දේ තුල මම ඒ වර්තමානයේ ඉන්න දක්ෂ වෙනවා. කතා කරන හැම වචනයක්ම වර්තමානය. ඒ වර්තමානයේ ඉන්න දක්ෂ වෙනවා. දැනෙන ඇඟෙන හැම එකක්ම වර්තමානය. ඒ වර්තමානයේ ඉන්න දක්ෂ වෙනවා. සිතන සෑම සිතුවිල්ලක්ම වර්තමානය. ඒ සිතුවිල්ලේ ඉන්න දක්ෂ වෙනවා. මෙන්න මේ කියන කමඨාන වඩන්න පුළුවන් නම් මේ වර්තමාන මොහොත තුල සිත පීඩා සිය පවත්තලා ආර්ය ජාතිය ඉපදෙන මේ කමඨාන මේ විදිහට වඩන්න පුළුවන් නම් මොහොතක් ගන්න මේක පුරුදු පුහුණු කරන්න පුළුවන් නම් ඒ කාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ රාත් වෙලා පිරිනිවන් පානවාමයි. ඒකට ඒ ආර්ය ශ්‍රාවකයෙක් වශයෙන් අපි තැප වෙනවා, තථාගතයන් වහන්සේ තැප වෙනවා. මේ භවයේ රාත් වෙලා පිරිනිවන් පානවා කිසිම මොහතක නැවත භවයක් ඇති වෙන්නේ නැහැ, ජාතිය ජරාවක් ඇති වෙන්නේ නැහැ, නැවත මේ සංසාරේ ඉපදිලා දුක් විඳින්න හේතු නිර්මාණය වෙන්නේ නැහැ. හැම මොහතක්ම සීයෙන් නම්, හැම මොහතක්ම වර්තමානයේ නම්, හැම එකක්ම අවෝසි කර්ම නම් අපට භවයක් ඇදෙන්නේ කොහමද? මේ ලෝකේ දුකක් හිමි වෙන්නේ කොහමද? ඒ කාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිනිවන් පානවා. එහෙනම් මේ කමඨාන හොඳට ධාරණය කරගන්න, නවත නැවත මේ සී කරලා නැවත නැවත මෙනෙහි කරලා මේක පුරුදු පුහුණු කරන්න. අසකන දිව නාසයේ සමසිතම වර්තමානයේට උරුමකාරයෝ කරන්න. හැම ආයතනයක්ම හැම මොහොතක් ගානේ සතර ඉරියව්වෙන්ම වර්තමානයේ ඉන්න මේක පුරුදු කරන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිනිවන් පානවා. එහෙනම් මේ කමඨාන තුළින් වර්තමාන මොහොත තුළ සිත පීඩා සීය පවත්තලා පිරිනිවන් පාන්නේ කියන ඒ අවබෝධයේ දැනුම මේ තුළින් ලබා ගත්තා වූ යලෝම අඩුපාඩු පිළිබඳ අවබෝධය මේ ලබාපු මිනිසත් භවයේ රාත් බෝධියෙන් පිරිනිවන් පාන්නට අපි සියලුම දෙනාගේ මේ ලබාපු මිනිසත් භවයේ පිරිණිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.